You're with SBS Radio.
ඔස්ට්‍රේලියාව තුළ වසරකට පුද්ගලීන් 60,000ක් පමණ ස්ට්‍රෝක් එහෙමත් නැත්නම් ආඝාතයේ නම් රෝගී තත්ත්වෙන් පීඩා විඳිනවා. ඒ විතරක් නෙමෙයි ඔස්ට්‍රේලියාවේ මරණවලට හේතු වන රෝග අතරින් දෙවැනියටම වැඩියම මරණවලට හේතු වන රෝගයත් ආඝාතයේ නම් රෝගී තත්ත්වය. ඉතින් මේ දරුණු රෝගය ගැන ඔස්ට්‍රේලියානු ප්‍රජාව දැනුවත් කරන්න සැප්තැම්බර් මාසේ 2 සිට 8 දක්වා ක්‍රියාත්මක වෙනවා නැෂනල් ස්ට්‍රෝක් වීක් නම් ජාතික සතිය. ඉතින් මේ ජාතික සතිය තුළදී අපි අසන්නන්ව මේ රෝගී තත්ත්වය ගැන දැනුවත් කරන්න වගේම ඒ ඇතිවීමේ අවදානම අඩු කළ හැකි විදි ගැන කතා කරන්න අපි එකතු කරගන්නවා ක්වීන්ස්ලන්තයේ බෝඩසෙට් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කරන වෛද්‍ය ගිහාන් ගුණවර්ධන මහතාව. අයිබුවන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි, අපේ මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපි මුලින්ම අපේ අසන්නන්ව දැනුවත් කරලෙමු මොකද්ද මේ ස්ට්‍රෝක් එහෙමත් නැත්නම් ආඝාතය කියන රෝගී තත්ත්වය කියලා.
ඔව්, අපි දන්නවා ශරීරයේ අපේ ඕනෑම අවයවයක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන්, ග්ලූකෝස් සහ පෝෂ්‍ය පදාර්ථ අරගෙන යන ඒ අවයවය වෙත අරගෙන යන්නේ අපේ රුධිරය, එහෙම නැත්නම් ලේ ධාර ඔස්සේ. ඉතින් ඒ මොළයේ කොටසකට රුධිර සැපේම අඩපණ වීමකදී මොළයේ එම කොටස ක්‍රියාකාරීත්වය එක්කෝ අඩපණ වීමක්, ඒ කියන්නේ ඒක තාවකාලික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රුධිර සැපේම මුළුමනින්ම අවහිර වීමකදී එම මොළයේ ක්‍රියාකාරීත්වය, එම කොටසේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නැතර වීම නිසා ඒ මොළයේ එම කොටස මගින් ශරීරයේ පාලනය වෙන ඉතුරු කොටස්වල ක්‍රියාකාරීත්වයේ නැතර වීමක් හෝ අඩපණ වීමක් තමයි අපි මේ අගාතේ, එහෙම නැත්නම් අපි ලංකාවේ කියන විදිහට අංශභාගය කියලා හඳුන්වන්නේ. මේක වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා ගමිදු. පළවෙනි එක තමයි දැන් රුධිර සැපේම නතර වෙන්නට තියෙන ප්‍රධානම එක තමයි රුධිර කැටියක් මොළයට සැපේන ගමනියක, ඒ කියන්නේ රුධිරය අරගෙන යන නාලයක රුධිර කැටයක් ඇති වුණොත් සැපේම නතර වෙන්න පුළුවන්. එතකොට ඒක රුධිර කැටයක් හෝ කොලෙස්ටරෝල් කැටිත්තක් වගේ වෙන්නත් පුළුවන්. දෙවැනි ආකාරය තමයි මේ අගාතේ, එහෙම නැත්නම් අංශභාගය හැදෙන්නට පුළුවන්. දැන් රුධිරය ගෙන යන නාලයක් මම කියන ධමනියක්, ඒකේ අවහිර වීමක් තමයි පළවෙනි එක. දෙවැනි එක එම ධමනියක් පිපිරී යාමිනුත්, එතකොට ඒ අවට තියෙන මොලේ සෛලවලට රුධිර ගලනයක් නැත්නම් රුධිර වහනයක් සිද්ධ වෙලා ඒ අවට ඇති සෛල මොලේ සෛලේ මිය යාම නිසා ඇතිවෙන ස්ට්‍රෝක් එකක්, එහෙම නැත්නම් අගාතේ තත්ත්වයක් අපි හඳුන්වනවා හෙමරජික් ස්ට්‍රෝක් කියලා. ඉතින් ওই ප්‍රධාන කොටස් දෙක තමයි අපි ඒ කොයි විදිහකට ඕක සිද්ධ වුණත් අවසාන වශයෙන් ප්‍රතිඵලය වෙන්නේ එම මොළයේ එම කොටසෙන් පාලනය කරන ශරීරයේ අවයවවල ක්‍රියාකාරීත්වයේ අඩපණ වීම. ඉතින් මේක මොළේ ඉතාම කුඩා ප්‍රදේශයක හෝ මොළේ විශාල ප්‍රදේශයකට පැතිරෙන්න පුළුවන්. ඊයනෝ ශරීරයේ ක්‍රියාකාරීත්වයේ විවිධ කොටස්වල ක්‍රියාකාරීත්වයේ අඩු වැඩි ආකාරයෙන් බාධා ඇති වෙන්න පුළුවන්. එතකොට ඔය මම කිව්වේ ප්‍රධාන මූලික අගාතේ නැත්තන් අංශභාගයේ හැදෙන හැටි. ඊළඟට තව පොඩි කොටසකට ඕක ඇති වෙලා, ඒ කියන්නේ රෝග ලක්ෂණ ඇති වෙලා කුඩා කාලයක් නැත්තන් දවසක් පැය 24ක් ඇතුළත ඒක නැවත යථාතත්වයට පත් වෙන්නට පුළුවන්. අපි ඒකට කියනවා ට්‍රාන්සියන්ට් ඉස්කීමික් ඇටැක් එකක් කියලා. ඒක ඇත්තටම ඊටාම එහෙම එකක් වුණා නම් ඒක ඕක වාසනාවන්තයි. මොකද නැත්තම් අගාතේ කියන එකේ ගොඩාක් පළවිපාක, දරුණු පළවිපාක ඇති වෙන්නට පුළුවන්. එම නිසා ඕව තමයි අපිට මූලික වශයෙන් අපි දැනගන්න ඕන කොහොමද මේ ස්ට්‍රෝක් එකක් නැත්තම් අංශභාගයේ ඇති වෙන්නේ කියන කරුණු ඇතුළත.
වෛද්‍යතුමනි, අපිට මේ දැනගන්න ලැබුණ මේ ආඝාතය කියන රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ වේලාසනින් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වුණොත් ඒකෙන් ඇති වෙන්න පුළුවන් දරුණු ප්‍රතිවිපාක 80% වගේ ප්‍රවණතාවකින් අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් වෛද්‍යතුමනි, අපිට කියන්න පුළුවන්ද මේ ආඝාතයේ රෝගීටම ආවෙනික වූ රෝග ලක්ෂණ වගේම කොහොමද ඒක හඳුනාගන්නේ කියලා?
ඔව්, ඇත්තටම ගමිඳු, මම දැන් කලින් කිව්වා දැන් මොළේ අපි කතා කළේ මොළේ ක්‍රියාකාරීත්වය නතර වෙන නැත්නම් තාවකාලික හෝ ස්ථිරව නතර වෙන මේ ක්‍රියාපටිපාටි ගැන. නමුත් ඇත්තටම අපිට ඒක ශරීරයේ කාට හරි දැන් ස්ට්‍රෝක් එකක් ඇති වෙනවා නම් ඒක අපිට ශරීරයේ තියෙන අපිට පෙන්නුම් කරන්නේ විශේෂයෙන්ම දැන් අපි ඕකේ ස්ට්‍රෝක් ෆවුන්ඩේෂන් එක කියන එක තියෙනවා. ඒකේ වෙබ් අඩවියට ගියොත් එහෙනම් මේක පැහැදිලි කරලා තියෙනවා බොහොම හැමෝටම අඳුරගන්න පුළුවන් බොහොම සරල කරුණු හතුරකින්. එකක් තමයි දැන් කවුරු හරි කාගේ හරි මූණ එකපාරටම මූණේ එක තක්ක්ක් අඩපණ වෙලා ගියොත්, ඒ කියන්නේ ඒක අපි FAST අකුරු හතරෙන් කියනවා. F කියලා කියන්නේ ෆේස් එකට, ඊළඟට A කියලා කියන්නේ arms සහ, ඒ කියන්නේ arms සහ legs වෙන්න පුළුවන්. එකපාරටම අතක හෝ පායක හෝ නැත්තම් සමහර ලාට ශරීරයේ එක පැත්තක්, අර ලංකාවේ අපි සිංහලෙන් කියන අංශභාගය කියලා එක පැත්තක් එකපාරටම පණනතිවීමක් ඇතිවෙන්න පුළුවන්. එතකොට ඒක තමයි අර දෙවෙනි අකුර ඒකෙන් සඳහන් වෙන්නේ. ඊළඟට ස්පීච් නැත්නම් අපේ කතනය. සමහර වෙලාවට අපිට එක පාර්ට් එකක් ගන්න කාට හරි එක පාර්ට් කතා කරගන්න බැරි වුණොත් සහ වචන ගොත ගැහෙන්න ගත්තොත් එහෙම නැත්නම් කතා කරන්න සම්පූර්ණ නැති වුණොත් ඒ තමයි ප්‍රධාන ලක්ෂණ. ඊට අමතරව තව ඇති වෙන්න පුළුවන් එක පාර්ටම සිහි කල්පනාව වෙනස් වීම හෝ මුළුමනින්ම සිහි නැතිවීම වගේ ඒව තමයි ප්‍රධාන රෝග ලක්ෂණ මේ ස්ට්‍රෝක් එක. එහෙම නැත්නම් අගාතේ. ඉතින් ඒකට අපි ඒ වගේ කාට හරි දැන් අපිත් එක්ක කවුරු හරි කතා කර කර ඉන්න කෙනෙක් නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් එහෙම නැත්නම් කාට හරි මේ වගේ රෝග ලක්ෂණ එකපාරටම පහළ වුණොත් අපිට මුලින්ම කරන්න තියෙන්නේ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නම් අපි 000 ඇම්බියුලන්ස් එකට කතා කරලා ඒ කවුරු හරි ඒ රෝගියාව ළඟම තියෙන රෝහලට ගෙනියන එක. මේකේ ප්‍රධානම දේ තමයි අපි දැනගන්නට ඕන මේ අගාතේ රෝගී තත්ත්වය ඇති වුණ කෙනෙකුට පළවෙනි පැය 4 අතර කාලයක් ඇතුළත ස්ට්‍රෝක් යුනිට් එකකට එහෙම නැත්නම් මේ අගාතය පිළිබඳ විශේෂිත වූ වෛද්‍ය පහසුකමකට ගෙනියන්න පුළුවන් වුණොත් ඒකේ විශාල ප්‍රතිශතයකට ඒ අගාතයෙන් හානිය අවම කරගන්නට ප්‍රතිකාර ක්‍රමසහවිදි තියෙනවා. ඉතින් කාලය තමයි ඊටම වැදගත්. ඉතින් ඔබේ කවුරු හරි දන්න කෙනෙකුට හරි පාරේදී හරි කොයි හරි වෙලාවක මේ වගේ රෝග ලක්ෂණ කාට හරි පහළ වෙනව දැක්කොත් එහෙම ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ අවස්ථාවේදීම මේ ඇම්බියුලන්ස් එක 000 ඩයල් කරලා ඇම්බියුලන්ස් එකට කතා කරන්න. මොකද ඒ රෝගී තත්ත්වය ඇති වෙන තැන ඉඳලා පළවෙනි පැය 6 ඇතුළත කරන ප්‍රතිකාර වලින් තීරණය වෙනවා ඒ රෝගියාගේ ඒ රෝගී තත්ත්වය කොච්චර දුරකට පාලනය වෙනවද සහ ඒකෙන් ඇතිවන දීර්ඝකාලීන පළවිපාක කොච්චර අවම කරගන්න පුළුවන්ද කියන එක.
අපි ඔබව දැනුවත් කරමින් සිටියේ වසරකට ඔස්ට්‍රේලියානුවන් 60,000ක් පමණ ගොඳුරු වෙන ආඝාතය එහෙමත් නැත්නම් ස්ට්‍රෝක් රෝගය පිළිබඳව බෝඩ සේට් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කරන වෛද්‍ය ගිහාන් ගුණවර්ධන සමග. වෛද්‍යතුමනි, අපිට කියන්න පුළුවන්ද මේ ආඝාතයේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙකුට ඒක පාලනය කරන්න තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා?
ඔව්, ඉතින් මම කලින් කිව්ව වගේ ගමදු මේ රෝගී ස්ට්‍රෝක් යුනිට් එකකට ගියොත් එහෙම, ඒ කියන්නේ දැන් මම කලින් කිව්වා එකපාරක රුධිරේ කැටි ගැසීමක් ඇති වුණොත් එහෙම ඖෂධ වර්ග දීලා මේ කැටේ දිය කරලා හරින්නට ඖෂධ තියෙනවා. ඉතින් ඒකත් අර පැය 4ත් 6ත් අතර දෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒක හදිසි, ඒ කියන්නේ තවත් ශල්‍යකර්මයක් තියෙනවා මේ කැටිය ඉවත් කරගන්නට. ඒ කියන්නේ ධමනියක් ඔස්සේ ඇතුල් කරන කැටීර එකක් හරහා ගිහිල්ලා ඒ ක්ලොට් එක රිට්‍රීව් කරන්න. එහෙම නැත්නම් ඒ රුධිර කැටිය එතනින් රුධිර කැටිය හෝ කොලෙස්ටරෝල් කැටිය එතනින් ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒකට CT scans ඔය කියන්නේ ඉමේජින් වලින් එහෙම නැත්නම් ඒක ඉස්සෙල්ලා රෝගය විනිශ්චය කරලා ඊට පස්සේ පළවෙනි පැය 6ත් 4ත් 6ත් අතරත් කරන්න පුළුවන් ප්‍රතිකර්ම කීපයක් තියෙනවා. නමුත් ඒක අවාසනාවට වගේ හැමෝට මේ ප්‍රතිකර්ම හරියන්නේ නැහැ. ඒකට යම් කොටසක් තමයි මේ වගේ ප්‍රතිකාරයකට භාජනය කරන්න පුළුවන්. ඉතුරු කොටසට ඊටම කනගාටුදායක ආකාරයට මම කලින් කිව්වාගේ අතක පායක මොහුනේ හෝ කතාවේ හෝ පණ නැතිවීමක් ඇති වෙනවා. ඉතින් එතකොට එතනින් එහාට කරන්න තියෙන්නේ ඒ වගේ ඒවට ඉදිරියට ගිහිල්ලා මේක කාලයක් එක්ක යම් ප්‍රමාණයක් සුව වෙනවා. නමුත් එතනින් එහාට පුනරුත්ථාපනය හෝ ෆිසියෝതെරපි සහ රිහැබිලිටේෂන් ඒක තමයි ඉදිරියට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ ඒ අගාතය දරුණු විදිහට වැළඳන කෙනෙකුට. නමුත් තවත් ප්‍රතිශතයක් ඉන්නවා අපි මොනවා කළත් මොළයට ඇතිවෙච්ච හානිය ඉතාම දරුණු හින්දා ඒ කට්ටියගේ දුර්වලතාවය ඒක මැරෙන කම පවතිනවා සහ තව සුළු ප්‍රතිශතයක් ඉන්නවා ඒ අගාතය නිසාම මිය යන්නට පවා පුළුවන් ඒක මොලේ ලොකු දරුණු හානියක් සිදු වෙලා නම්.
වෛද්‍යතුමනි, දැන් මේ නැෂනල් ස්ට්‍රෝක් වීක් ජාතික සතිය නිමිති කරගෙන ස්ට්‍රෝක් ෆවුන්ඩේෂන් සංවිධානය විසින් දත්තනිකුත් කරලා තියෙනවා වසර 2050 වන විට ඔස්ට්‍රේලියාව තුළ මිලියනයක් පමණ ජනතාව ස්ට්‍රෝක් එකක් එහෙමත් නැත්නම් ආඝාතයේ රෝගී තත්ත්වයට ගොඳුරු වෙනවා කියලා. ඉතින් වෛද්‍යතුමනි, අපි අසන්නන්ව දැනුවත් කරන්න පුළුවන්ද කොහොමද මේ ස්ට්‍රෝක් එකක් එහෙමත් නැත්නම් ආඝාතයේ රෝගී තත්ත්වයේ ඇතිවීමේ අවදානම අඩු කරගන්න අපි අසන්නන්ට කරන්න පුළුවන් මොනවද කියලා?
ඔකම දු ඒක තමයි ඇත්තටම ඉතාලම වැදගත්. මම හිතන්නේ මේ ස්ට්‍රෝක් වීක් එකනොත් ඒක සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන්න ඕනේ. මොකද දැන් අපිට මම කලින් කිව්වා වගේ මේක රුධිර නාලයක අවහිර වීමක් විශේෂයෙන්ම වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේක අවහිර වීමක් හෝ රුධිර ගලනයක් හින්දා. ඉතින් එම නිසා විශේෂයෙන්ම අපි ඒ වගේ අවම කරගන්න රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීම ඉතාම වැදගත් දෙයක්. ඊට අමතරව අපේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීම, ඒ කියන්නේ කාට හරි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා නම් ඒකට බෙහෙත් අරගෙන ඒක රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමේ තියාගත්තොත් අර රුධිර නාල පුපුරා යෑමේ අවදානම අඩු වෙනවා. කොලෙස්ටරෝල් අඩු කරගත්තොත් අර කැටි හිරවීමේ අවදානම අඩු වෙනවා. ඊළඟට ස්ථූලතාවය නැත්තම් අපේ බර පාලනය කරගෙන තියාගන්නවා නම් ගොඩාක් රෝගී තත්ත්වවලට රෝග කාරකයක් හැටියට සහභාගී මේ හේතු වෙන්නේ ස්ථූලතාවය. ඉතින් එම නිසා ඒ ඔක්කොම ඒ රිස්ක්ස් නැත්තම් මේ අවධානම් අඩු කරගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් සඳහන් කරන්න ඕන තියවැඩියාව. තියවැඩියාව කියලා කියන්නේ තමත් මේ හැම රෝගී තත්ත්වයකටම කාරක විය හැකි තවත් රෝගී තත්ත්වය. ඒක පාදක විය හැකි රෝගී තත්ත්වයක නිසා පාලනය කර ගැනීම. ඊළඟට දිනපතා ව්‍යායාම කරලා එතකොට අපේ සාමාන්‍ය ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධානම එකක් තමයි දුම්පානය. දුම්පානය කියලා කියන්නේ අපිට දුම්පානයෙන් ශරීරයට ගොඩාක් අහිතකර රසායනික ද්‍රව්‍ය එනවා. ඒ තේම නිසා ඒ දුම්පානයෙන් ඉන්න පුළුවන් නම් ඒ වගේ දේවලුත් මේකට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා අපේ ස්ට්‍රෝක් නැත්නම් අගාධයේ අවධානම අඩු කරගන්නට.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය ගිහන් ගුණවර්ධන මහතාට කාලය වෙන් කරගෙන අපි සමග මේ අදහස් බෙදා හදාගන්න එකතු වීම ගැන. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන් නමද.
Enjoy more stories in your language by visiting sbs.com.au.